You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS Radio app මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
අපි දන්නා කරුණක් තමයි ඔස්ට්‍රේලියාවේ විදේශ විනිමය ලබන ආදායම් අතින් වැඩිපුර ආදායමක් ලබන එක් ක්‍රමයක් ලෙසට මේ ජාත්‍යන්තර සිසුන් සඳහා අධ්‍යාපනය ලබා දීම හැඳින්විය හැකි බව. නමුත් මෙසේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට විදේශයන් සිට පැමිණෙන සිසුන් බොහෝ ගැටලුවලට මුහුණ දෙනවා ඔවුන්ගේ ජීවිතය මෙහි ස්ථාපිත කර ගැනීමට. ඉතින් එයින් එක් ප්‍රධාන ගැටලුවක් ලෙසට නිවසක් හෝ තමන්ට වෙසෙන්නට කාමරයක් සොයා ගැනීම හඳුන්වන්නට පුළුවන්. ඉතින් මෑතකදී නිව සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ විසින් සිදු කරන ලද සමීක්ෂණයකින්ද හෙළිවී තිබෙනවා මේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් ප්‍රධාන නගරවල බොහෝ විට මේ නිවසක් සොයා ගැනීමට යාමේදී විවිධ අපයෝජනවලට විවිධ වංචාවලට හසුවන බව. ඉතින් ඔස්ට්‍රේලියාවේ අපේම ජන සමාජයේ තවත් එක් පැතිකඩක් පිළිබඳව කතා බහ කරන මාසේ අග විනිවිද සමාජ කතිකාව තුළින් අපි මෙවර කතා බහ කරන්නේ මේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් මුහුණ දෙන මේ නිවාස ගැටලුව සහ ඒ සඳහා ඔවුන්ට ඇති නීතිමය අයිතීන් පිළිබඳව. ඉතින් ඔස්ට්‍රේලියාවේ මේ ආකාරයට ජාත්‍යන්තර සිසුන් මුහුණ දෙන ගැටලුවේ වත්මන් තත්ත්වය පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරමු. ඒ සඳහා අපිත් සමග කතා බහට එකතු වන්නේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂක බුද්ධික ගම්ගේ.
ඔස්ට්‍රේලියාව මෑත කාලය තුළ ඉතාමත්ම ජනප්‍රිය ස්ථානයක් බවට පත් වුණා, විශේෂයෙන්ම ජාත්‍යන්තර සිසුන්ගේ. මේ කාරණාවත් සමගම අපිට සලකා බලන්න යුතු කාරණා කීපයක්. අපි අතින් අතපසු වුණාදෝ කියන සැකය ඉස්මතු වෙනවා. වර්තමානයේ විවිධ විශ්වවිද්‍යාලයන් සහ විවිධ මාධ්‍ය ජාලයන් තුළින් කරන ලද පර්යේෂණ සහ ඔවුන් ඉදිරිපත් කරන ලැබූ වාර්තාමය වැඩසටහන් වලට අනුව මෙය මතුපිටින් පෙනෙන ප්‍රශ්නයට වඩා දුරදිග කිය අර්බුදයක් බවට පත් වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ජාත්‍යන්තර සිසුන් පැමිණෙන්නේ මේ සිසුන් ජාත්‍යන්තර සිසුන් පැමිණීමේදී ඔස්ට්‍රේලියාවේ ඇකමඩේෂන් එහෙම නැත්නම් නේවාසික වර්ග තුනක් අපිට දකින්න පුළුවන් වෙනවා චරිත. පළවෙනි මේක තමයි විශ්වවිද්‍යාල නේවාසික පහසුකම්. අපි කවුරුත් දන්න සහ අපි කවුරුත් කැමති ප්‍රධානම නේවාසික පහසුකම් තමයි විශ්වවිද්‍යාල නේවාසික පහසුකම්. ඊළඟට ඔස්ට්‍රේලියාවේ තවත් තියෙනවා කමර්ෂල්, එහෙම නැත්නම් වෙනම කම්පැනිස් මගින් පවත්වාගෙන යන නේවාසික ආගාර. සෝ ඒවත් ගත්තොත් එහෙම ඒවත් ඉතාමත්ම තත්වය අතින් ප්‍රමිතිය අතින් ඉතාමත්ම ඉහළ තත්වයකින් තියෙන නේවාසික පහසුකම් විදිහට අපිට සලකන්න පුළුවන්. තුන්වෙනි වර්ගීකරණය තමයි පෞද්ගලික රෙන්ටින්, එහෙම නැත්නම් පෞද්ගලිකව කුලියට ලබා දෙන නිවාස හෝ නේවාසික පහසුකම්. මේක කාමරය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ගේ හෝ අපාර්ට්මන්ට් එක වෙන්න පුළුවන්. වර්තමාන පර්යේෂණ වාර්තා දත්තයන්ට අනුව මම කේන්ද්‍රගත වී සිටින බ්‍රිස්බෙන් නගරය ආශ්‍රිතව ගත්තොත් එහෙම මුලින් සඳහන් කළ විශ්වවිද්‍යාල නේවාසික පහසුකම් සහ පෞද්ගලික අංශය විදිහින් පවත්වාගෙන යන නේවාසික පහසුකම් වලට ඒ පහසුකම් ලබා ගන්නා ප්‍රමාණය ගත්තොත් එහෙම බොහොම ඉතාමත්ම අවම ප්‍රතිශතයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල නේවාසික පහසුකම් ලබා ගන්නා සිසුන් ප්‍රමාණය ගත්තොත් එහෙම මුළු ජාත්‍යන්තර සිසුන්ගෙන් 2.7% පමණ ඉතාමත්ම අවම තත්ත්වයක් තමයි මේ නේවාසික ආගාර පහසුකම් ලබා ගන්න. ඒකට හේතු කාරණා දෙකක් තියෙනවා චරිත. පළවෙනි මේක තමයි ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සතු නේවාසික ආගාර පහසුකම් ප්‍රමාණය ඉතාමත් අවමයි. ඔවුන් සතුව නැහැ මේ සා ප්‍රමාණාත්මක වශයෙන් ගත්තොත් එහෙම මෙතරම් විශාල ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණයකට ඇකමඩේට් කරන්න පුළුවන් තරම් නේවාසික පහසුකම්. දෙවෙනි කාරණාව තමයි මේ නේවාසික පහසුකම් වල කුලිය ගත්තොත් එහෙම ඒවා අර මං කතා කරපු තුන්වෙනි පෞද්ගලිකව අපි හොයා ගන්නා නේවාසික පහසුකම් වලට වඩා මිල අධිකයි. සෝ ඒ නිසා මේ දෙවෙනි කාරණාවත් ප්‍රධාන වශයෙන්ම බලපානවා මේ ජාත්‍යන්තර සිසුන්ට. මොකද ඔවුන් බලන්නේ අවම මිලක් යටතේ ඔවුන්ගේ නේවාසික පහසුකම් පිරිම හදන්න. ඉතින් මෙන්න මේ කියන තත්ත්වයන්ට අනුව බ්‍රිස්බෙන් වල පමණක් 89.3% ජාත්‍යන්තර සිසුන්ගේ 89.3% වාසය කරන්නේ මේ පෞද්ගලික නිවාස කුලිය පදනම මත ලබා දෙන පෞද්ගලික නිවාස වල.
ඉතින් බුද්ධික සඳහන් කළ ආකාරයට මෙවන් අත්දැකීම් වලට මුහුණ දෙන ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන අන්තර්ජාතික සිසුන්ගේ අත්දැකීම් අපි ලබා ගන්නත් අමතක කළේ නැහැ. ශ්‍රී ලාංකික පසුබිමක් සහිත මේ ශිෂ්‍යයන් අපිත් සමඟ කතා බහට එකතු වුණා. මුලින්ම අපි ඔබට අත්දැකීම් යොමු කරනවා ඇඩිලේඩ් නුවර ලක්මාල්ගේ. මේ ලක්මාල් නිවසක් සොයා ගැනීම සඳහා මුහුණ දුන් අත්දැකීම්.
අපි ආවට පස්සේ ඇත්තටම සාමාන්‍යයෙන් මෙහෙ තියෙන දැන් අපි රූම් එකකට ගත්තොත් එහෙම යාලා මාසික විතර බොන්ඩ් එකක් ඉල්ලනවා. ඉතින් ඒ වුණාට ඒකට මොකද ලීගල් ඩොකියුමන්ට් එකක් දෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි තියෙන ප්‍රශ්නත් එක්ක අපි කියන්නේ ඉඩකඩ සහ යුනිවර්සිටි එකේ දුර කියන දේවල් එක්ක අපි වෙන තැනකට යන්න හැදුවා. සමහර වෙලාවට බොන්ඩ් එක රිලීස් කරන්නේ නැහැ. මොකද හේතුව මොකද ලීගල් ඩොකියුමන්ට් එකක් නැහැ. ඉතින් එතකොට අපිට ප්‍රූෆ් කරන්න බෑ මොකොත් මේ අපි මෙහෙම දුන්නා කියන එක. ඒ ඒ ඒ ඒක නිසා ඉතින් එතකොට ඇත්තටම අලුත් තැනකට යනකොට අපිට ඉතින් අර අපි බොන්ඩ් එකට දීපු සල්ලි නැතුව තමයි අපිට සමහර වෙලාවට යන්න වෙන්නේ. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි රෙන්ට් එකක් දීලා හිටියත් ඉතින් අයිතිකාරයගෙන් තියෙන ප්‍රශ්න ඇත්තටම ඒ කියන්නේ අපි වතුර පාවිච්චි කරනවා වැඩි, ගෑස් පාවිච්චි කරනවා වැඩි, සහ ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරනවා වැඩි කියලා. මොකද අපි බිල් වලටත් ගෙවනවා. ඒ ඒ වුණත් එයාලා පොඩ්ඩක් අර බලනවා ලිමිට් කරන්න. මං හිතන්නේ ඒක තමයි එයාලගේ ප්‍රොෆිට් එකේ වමනාවෙන් වෙන්න පුළුවන්.
ඒත් එක්කම මෙල්බර්න් නුවර උසස් අධ්‍යාපනය සඳහා පැමිණි තවත් නම හෙළි කිරීමට අකමැති වූ ශිෂ්‍යාවකුත් ඇගේ ඒ අත්දැකීම් පිළිබඳව මෙලෙස අපිත් සමග අදහස් දැක්වුවා.
මම ඔස්ට්‍රේලියාවට ආවේ 2017 නොවැම්බර්. එතකොට මං ආවේ මගේ යාළුවෙක්ට ලංකාවේ ඉඳන් එයාත් එක්ක කතා කරලා තමයි මං එයාගේ ගෙදර කාමරයකට ආවේ. ඊට පස්සේ මගේ යුනිවර්සිටි එක තිබ්බේ ටිකක් ඈත. ඉතින් ඊට පස්සේ අපි කුලියට කාමරයකට ගියා. ඊට පස්සේ මේ මිනිස්සු මට කියනවා අපි හැමදාම බත්තු යන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ කියනවා තව එක්කෙනෙක් හිටියා ඒ ගෑන ළමයා ලිප පිරිසුදු කරන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ඔයා මේක කරේ නැද්ද කියලා. ඉතින් ওই වගේ ප්‍රශ්න වුණා. ඊට පස්සේ ටොයිලට් එකේ තියෙන ටොයිලට් රෝලේ පවා ඊට පස්සේ අයින් කරා. ඒ විදිහට වෙලා ඊට පස්සේ මාසයක් විතර ඉඳලා අපි අයින් වුණා එතනින්. අයින් වෙලා ඊට පස්සේ අපි ආවා සන්ෂයින් කියන පැත්තට. ඉතින් එතන ලංකාවේ කට්ටිය තමයි හිටියේ ගොඩක්. ඊට පස්සේ ඒගොල්ලෝ ගානත් අඩුවට හැමදේම දුන්නා. එහෙම කිසිම ඇග්‍රිමෙන්ට් එකක් අද වෙනතුරු අපි අත්සන් කරේ නැහැ. කිසිම ඔය කාම්බර කුලියට ගන්න කිසිම වෙලාවකින් මුලින්ම මම මෙහි තියෙන එක එක රියල් ස්ටේට් වලට මෙහි තියෙන ඉන්ටර්නෙට් එකෙන් අපි ඔන්ලයින් ඇප්ලයි කරන්න ඕනේනේ. ගෙවල් බල බල ඇප්ලයි කරා මාස 4ක් තිස්සේ. ඒත් අපිට හොයාගන්න හම්බුනේ නැහැ ගෙයක්. මොකද ගාන අඩුණාට ඒගොල්ලෝ මන්ද අපි ඒගොල්ලෝ ඉල්ලන මේ ඩොකියුමෙන්ට්ස් දුන්නා. ඒ වුණාට ඒ කිසිම ඩොකියුමෙන්ට් එකකින් වැඩක් උන් නැහැ. ඔයගේ මාස 7ක් 5ක් වෙනකම්ම හෙව්වා අපි. ඇත්තටම සමහර යුනිවර්සිටිස් වලින් උදව් කරනවා කියලා මගේ යාළුවෝ කියනවා. ඒත් ඒවා ගොඩාක් ගණන් වැඩි. අනිත් දේ මෙහෙ අපි කොහොමද කාමරයක් කුලියට ගන්නකොට මොනවාද තියෙන නීති රෙගුලාසි කියන එක අපිව දැනුමත් කරලා තිබ්බනම් අපිට ඒක ලොකු උදව්වක්.
ඉතින් මේ ආකාරයට විවිධ අත්දැකීම් වලට මුහුණ දෙන අන්තර්ජාතික ශිෂ්‍යයන්ට මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනයටත් ඔවුන්ගේ මනසටත් විවිධ බලපෑම් එල්ලවන බව ඇත්තටම නොරහසක්. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිපුර තොරතුරු අපිත් සමග දැන් ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පරිශ්‍රක බුද්ධික ගමගේ ගෙනෙනවා.
ඔස්ට්‍රේලියාවේ මේ කුලී පදනම මත නිවාස ලබා ගැනීමේදී වෙනමම නීති සහ රෙගුලාසි මාලාවක් තිබෙනවා. ජාත්‍යන්තරව පැමිණෙන අපිට ප්‍රථමයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි දිගසම අපි මේවා සම්බන්ධයෙන් එතරම්ම අව්‍යාක්තක් නැහැ. එහෙම නැත්නම් අපි ඒවා පිළිබඳව එතරම්ම අපිට දැනුමක් නැහැ. මෙන්න මේක නිසා මොකද අපේ තියෙන දැනුමේ මතකම ඒත් එක්කම ජාත්‍යන්තර සිසුන් පළවෙනි වතාවට වෙනත් රටකට ගිය ගමන් අපි දන්නවා යම් කම්පනයන්ට මූණ දීමට සිද්ධ වෙනවා. අපි ඒවා ෂොක්ස් කියලා කියනවා. අපි වෙනත් රටකට පැමිණීම, ඒකේ තියෙන සංස්කෘතිය, භාෂාව, ආහාර පාන මේ සියලු දේවල් එක්කම අපිට මේ නිවාස ප්‍රශ්නයක් පැමිණීම
ඉතාමත්ම උග්‍ර ලෙස ජාත්‍යන්තර සිතුම්ගේ මානසික ආතතිය ඉහළ යාමටත් බලපාන බවට වාර්තා සොයාගෙන තිබෙනවා. ඉතින් මේ දැනුම සහ මේ කම්පනයන් කියන දෙකත් එක්කම අපේ ප්‍රධානම අවශ්‍යතාවය වන නිවාසයක් එහෙම නැත්තම් වාසය කිරීමට හිතට වහලක් කියන දේ ප්‍රධානම අංගය නිසා අපි මුලින්ම අපිට ලැබෙන කුමන හෝ තැනකට යන්නට අපි සූදානම් වෙනවා. සමහරක් වෙලාවට තමන්ගේ මව් රටෙන් පිටත් වීමට පෙර වෙබ්සයිට් ඔස්සේ තිබෙන කුලි පදනම මත ඔෆර් කරලා තිබෙන දේවල් වලට අපි මුදල් දෙවලා අපි හිතනවා දැන් මේක අපි වෙනුවෙන් දැන් සූදානම් වෙලා තියෙනවා කියලා. නමුත් අපි යථාර්ථය ගත්තොත් එහෙම සමහරක් වෙලාවට අපි දන්නවා ආවට පස්සේ එහෙම තැනක් නැහැ. අපි ගෙවපු සල්ලි කොහෙටද ගිය දන්නේ නැහැ. ඒ ඇඩ්‍රස් එකේ එහෙම තැනක් කුලියට දෙන්නත් නැහැ. එතකොට මෙවැනි විවිධාකාර වංචාවන් එහෙම නැත්නම් ස්කෑම් පවත්වාගෙන යනවා. මොකද මේ අදි සැපයුම නිසා අති ඉල්ලුම නිසා ඔවුන් මේ තත්ත්වය ප්‍රයෝජනට ගන්න වාතාවරණයක් පේන්න තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේ රෙන්ට් සම්බන්ධයෙන් තියෙන ගිවිසුම්. මේ ගිවිසුම් වල ඉතාමත් දීර්ඝ ලෙස විස්තරාත්මකව කරුණු කාරණා ඔවුන් විස්තර කරනවා. අපි සාමාන්‍යයෙන් මේ ඔක්කොම කියවන්නෙත් නෑ. අපි කරන්නේ අපිට මේ ගිවිසුම ඇග්‍රීමෙන්ට් එක ලැබිච්ච ගමන් අපි ඒක අස්සක් කරලා දෙනවා. අපිට මුහුණ දීමට සිදුවන කාරණා සම්බන්ධයෙන් ඒ අවස්ථාවලදී ජාත්‍යන්තර සිතුන් ඉතාමත් අසරණ තත්ත්වයකට පත් වෙනවා. මොකද ඔවුන්ට මේ සඳහා සහාය ලබා ගැනීමට තියෙන අවස්ථාවන් සහ තියෙන ඔප්ෂන්ස් මොනවද කියන එක පිළිබඳවත් ගැටලුවක් තිබෙනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා මත අවසානයේ තමන්ගේ මුදල කියන සාධකය ඉස්මතු වීම නිසා අවම මිලක් යටතේ තමන්ගේ පහසුකම් සපයා ගැනීමට යෑම නිසා සිසුන් විශාල වශයෙන් විවිධාකාර ඛේද වාචිකයන්ට මුහුණ දෙනවා. මානසික ආතතිය මා කලින් සඳහන් කරා වගේම ඒ වගේම ඉතාමත්ම අධික තදබදයකින් යුත් නිවාසවල වාසය කිරීම උදාහරණයක් වශයෙන් සාමාන්‍ය 2 bedroom apartment එකක standard accommodation දෙන්නේ කො 3 දෙනෙක් තමයි නිවාසික වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා ජාත්‍යන්තර සිසුන් සමහරක් වෙලාවට කාමර දෙකක් සහිත apartment එකක 10 දෙනෙක් විතර ජීවත් වෙනවා. ඒතොර උන්ට එක bathroom එකයි තියෙන්නේ. ඒතකොට ඒ 10 දෙනා මේක share කරන්න ඕනේ. නමුත් මේ සියලුම කාරණාවල අවසාන ප්‍රතිඵලය වන්නේ මොවුන්ගේ අධ්‍යාපනයේ අඩපණ වීම. මොකද සියලුම ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රධානම අරමුණ විය යුත්තේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම. නමුත් මේ අනිකුත් සාධක හේතු කොටගෙන ඔවුන්ට ඔවුන්ගේ ප්‍රධාන අරමුණ සාර්ථක කර ගැනීමේ යම් බාධාවන්ට
ඉතින් මේ ආකාරයට ඔස්ට්‍රේලියාවට පැමිණෙන අන්තර්ජාතික සිසුන් නිවසක් හෝ කාමරයක් කුලියට ගැනීමේදී ඔවුන්ට නීතිමය පසුබිම පිළිබඳව එතරම් දැනීමක් නැහැ. ඉතින් ඇත්තටම ඔස්ට්‍රේලියාවේ මේ සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම කුමක්ද? ඒ සඳහා අපිත් සමග කතා බහට දැන් එකතු වන්නේ මෙල්බර්න් නුවර නීතිඥ ශිරන් ජයමහා.
ඔව්, දැන් හැම ස්ටේට් එකක්ම ගත්තොත් ඒ ස්ටේට් එකට අදාළව රෙසිඩෙන්ෂියල් ටෙනන්සිස් ඇක්ට් එකක් තියෙනවා. දැන් වික්ටෝරියා ගත්තොත් රෙසිඩෙන්ෂියල් ටෙනන්සිස් ඇක්ට් වික්ටෝරියා කියලා තියෙනවා. එහෙම නැත්නම් නිව් සවුත් වේල්ස් ගත්තොත් රෙසිඩෙන්ෂියල් ටෙනන්සිස් ඇක්ට් නිව් සවුත් වේල්ස්, ඒ වගේම වෙස්ටර්න් ඔස්ට්‍රේලියා වලත් එහෙම තියෙනවා. එතකොට ඒ ටෙනන්සිස් ඇක්ට් එකේ තමයි ඔක්කොම ඒ අදාළ රෙන්ට් එක, බොන්ඩ්ස්, ජන් රිපයර්ස්, ඒ රෙන්ට් වැඩි කරන්නේ කොහොමද, ඒ ඔක්කොම ඒකේ තමයි තියෙන්නේ. ලීස් එකක්, රෙන්ට් රූම් එකක් එහෙම නැත්නම් ගෙයක් ගන්නකොට මූලික වශයෙන්ම ඒ ටෙනන්සි ඇග්‍රීමෙන්ට් එකේ කොපි එකක් අනිවාර්යයෙන්ම ඒ ගන්න කෙනාට ලබා දෙන්න ඕනේ ඒජන්ට්ගෙන්. ඒජන්ට් ලබා දෙන්න ඕනේ. එතකොට ඒක ඩ්‍රාෆ්ට් ෆෝම් එකෙන් ලබා දුන්නහම ඒක බලලා ඒ අනුව තමයි ඒකලං ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ. දැන් යම් වෙලයකට අපි හිතමු ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා ෂෙයාඩ් එකමඩේෂන් එකක් වශයෙන් ගෙදර ගත්තොත් ඒ හැම කෙනාටම රෙන්ටල් ඇග්‍රීමෙන්ට් එකක් වෙන වෙනම ලබා දෙන්න ඕනේ. ඒ වගේම දැන් බොන්ඩ් එක දුන්නහම ඒ සේරම අය ඒ බොන්ඩ් එකටයි රෙන්ට් එකටයි වගකියන්න ඕනේ. යම් වෙලයකට රෙන්ට් එක එක්කෙනෙක් දැන් ෂෙයාඩ් ෂයා කරනකොට තුන්දෙනෙක් තුනෙන් එක එක වගේ තුන්දෙනා එකතු වෙලා දාලා එක්කෙනෙක් යම් විදිහකට ගෙවුවේ නැත්නම් අනික් අය ඒකට රෙස්පොන්සිබල් නිසා ඒ අඩුව කුලිය ඒකලං ගෙවන්න වෙනවා. මොකද ඒකලං ඒකට රෙස්පොන්සිබල් නිසා වගේ කියන්න ඕනේ හින්දා. දැන් බොන්ඩ් එකක ගාන, මන්ත්ලි රෙන්ටල් එකක ගාන මේ සේරම මේ ඇක්ස් වල තියෙනවා. එතකොට දැන් අර්ජන් රිපයර්ස් එහෙම ගැන කැන ගෑස් ඉලෙක්ට්‍රිසිටි හරි වතුර හරි ෆේලිය එකක් ඒ වගේ නැත්නම් ෆ්ලඩින් සිටුවේෂන් එකක් එහෙම නැත්නම් ඩේන්ජරස් ඇප්ලයන්සස් ඒ වගේ ඕනම එකක් ඒ පනත තමයි තියෙන්නේ. ඕන හරි ඒජන්ට් හරි ඉන්ස්පෙක්ෂන් කරනවා නම් කලින් දැනුම් දීමක් ඇතු වෙන්න ඕනේ. ඒ වගේ ඒවත් ඒ පනත්වල තියෙනවා. දැන් යම් කෙනෙක් ගෙයක් සම්පූර්ණයට ගන්නතුව කාමරයක් ගත්තොත් දැන් ඒ කාමර ගන්න අවස්ථාවලදී දැන් අපි වික්ටෝරියා වලට අදාළව කතා කරුවොත් ඒත් rental residential tenancies act එක යටතේ තමයි ඒකත් govern වෙන්නේ. නමුත් අනිවාර්යයෙන්ම ඒ දැන් ඒක කාමරේ rent කරන කෙනා register වෙලා තියෙන්න ඕනේ. ඒ registered list එක අනිවාර්යයෙන්ම online ඕනම අයකට බලන්න පුළුවන්. මේ කාමරයක් දෙන්න ඒකලා රෙජිස්ටර් වෙලා ඉන්නවද කියලා. දැන් සමහරක් වෙලාවට කාමරයක් පමණක් ගන්නකොට ඒ කාමරේ ඒ ආයත පමණක් එක්ස්ක්ලූසිව්ලි දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ කාමරේ තව කෙනෙක් දාන්න හැකියාවක් තියෙනවා ඒ අයිතිකාරයාට එයා රෙජිස්ටර් කරලා තියෙන විදිහ අනුව. එතකොට ඒ කාමර වලට අදාළවත් මේ පනත් යටතේම තමයි ගැනෙන්නේ. ඔ ඒ කාමරයක් තියෙන ආයත වුණත් කාමරයක් පමණක් ගන්න ආයතත් රූමින් හවුසින් රෙසිඩන්ට් රෙසිඩෙන්ෂල් එග්‍රීමන්ට් කියලා වෙනම එග්‍රීමන්ට් එකක් දෙන්න ඕනේ. ඒකේ අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් ඒ කාමරය එයාටම පමණක්, ඒ කියන්නේ එක්ස්ක්ලූසිව්ලි එයාට පමණක්. එහෙමත් නැත්නම් එයාගේ ඒ කාමරේ තවත් එකෙක් දාන්න පුළුවන්ද ඒ කියන ඒවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දැන් සාමාන්‍ය ඔය කාමර අදාළව ගත්තොත් ඒ කාමර ඒ කියන්නේ හතර දෙනෙකුට ඕ වැඩි ප්‍රමාණයක තමයි ඒ මුළු ගෙදර ඒ කාමර දෙන්න පුළුවන්. ඊට අමතරව ඒකේ දැන් ඒකට පොදුවේ බාත්රූම් එක, කිචන් එක, ලෝන්ඩ්‍රි එක ඒවා පොදුවේ තියෙනවා. ඒවල මේ ඒ ආයත වෙනම කියන්නේ වෙනම පාවිච්චි කරන්න බෑ. පොදුවේ පාවිච්චි කරන්න ඕනේ. දැන් බාත්රූම් එකක් ගත්තොත් ඒකේ ප්‍රයිවසි ලැච් එකක්, ඒ කියන්නේ ඒකේ ලොක් එකක් තියෙන්න ඕනේ. මොකද අර ඒක පොදුවේ පාවිච්චි කරන නිසා. දැන් ඒ ආයත උයන්න හැම ඒ පොදු කිචන් එකේ පහසුකම් සලස්සලා දෙන්න ඕනේ.
එත් එක්කම මේ ආකාරයට මේ වංචනික ලෙස නිවාස කුලියට දෙන පුද්ගලයන්ගේ රැවටීම් වලට හසුවන සිසුන් සම්බන්ධයෙන් අපිත් සමග තවත් අත්දැකීමක් එකතු කරනවා දැන් සිඩ්නි නුවර දර්ශන.
අන්තර්ජාතික ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවක ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී මුහුණ දෙන අභියෝග අතරින් මුහුණ දීමට සිදුවන ප්‍රධානම අභියෝගයක් ලෙස මගේ පෞද්ගලික අත්දැකීම් අනුව මට මුහුණ දීමට සිදුවේ නිවාස කුලියට ගැනීමයි. මම ඔස්ට්‍රේලියාවට පැමිණෙන මගේ හස්බන්ඩුයි මගේ අවුරුදු දෙක මාර්ක බබෙකුත් එක්ක. එතකොට මෙහෙ ෂෙයාඩ් රූම් ගැනීමේදී පවුලක් වශයෙන් මෙහෙට එනවා නම් පොඩි බබෙක් ඉද්දී ෂෙයාඩ් රූම් ගන්න බෑ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දෙන්න අකමැති වෙනවා. මොකද බබෙකුත් එක්ක ඉන්න හින්දා. ඒ හින්දා ඊට පස්සේ අපි තීරණ මගේ අත්දැකීම් අනුව මං කියන්නේ මං ඊට පස්සේ අපි තීරණය කළා කැම්පස් එකට ගිහිල්ලා විශ්වවිද්‍යාලයෙන් කතා කරන්න. මොකද ප්‍රධාන වශයෙන්ම විශ්වවිද්‍යාලයෙන් අපිට පැහැදිලිවම කියනවා. ඒතර ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වල තියෙනවා ඒගොල්ලෝ අපිට ඇකොමඩේෂන් හොයාගන්න උදව් කරනවා. ඒ වගේම ඒගොල්ලෝ එක එක පුද්ගලයන් අනුයුක්ත කරලා තියෙනවා ඒ කාර්ය සඳහා. ඉතින් ඊළඟට අපි ඇත්තටම අපි මෙහෙට එද්දී යාළුවෙක්ගේ පොරොන්දුවක් මත තැනක් තියෙනවා එන්න කියලා ආවට පස්සේ ඒ තැන නැහැ කිව්වා. ඊට පස්සේ සෑහෙන ප්‍රශ්නවලට මූණ දුන්නා. ඊට පස්සේ අපි විශ්වවිද්‍යාලයට ගිහින් මේ ගැන කිව්වම ඒගොල්ලෝ ඒගොල්ලන්ගෙන් අපිට ඇත්තටම ඉතින් ඒගොල්ලන්ගෙන් අපිට එහෙම ලොකු උදව්වක් ඇත්තටම උදව්වක් ලැබුණ නැහැ. ඒගොල්ලෝ කිව්වා අපිට නිවසක් කුලියට ගන්න මෙහෙ රියල් ස්ටේට් ඒජන්ට් කෙනෙක් ළඟට යන්න ඕනි කියලා. අනිත් එක තමයි ශ්‍රී ලංකාවේ අපි නිවසක් කුලියට ගන්න අනුගමනය කරන ක්‍රියාවලිය සහ මෙහෙ ක්‍රියාපටිපාටිය හත්පසින්ම වෙනස්. ඇත්තටම රියල් ස්ටේට් ඇප් එකක් යූස් කරන්න. එතකොට ඒකෙන් අපි ඒගොල්ලන්ගේ ඉන්ස්පෙක්ෂන් ටයිම් ගිහිල්ලා ඒවල්ට ගිහිල්ලා බලලා ඇප්ලිකේෂන් දෙන්න අපි ඒවල්ට හුරු වෙලා නැහැ. ඉතින් ඒ සඳහා අපිට විශ්වවිද්‍යාලයෙන් යොමු කිරීමක් කළෙත් නැහැ. ඊට පස්සේ කොහොම හරි අපිම හොයාගෙන රියල් ස්ටේට් ඇප් එකක් මේවා කරගෙන ඊට පස්සේ ඉන්ස්පෙක්ෂන් ටයිම් උත් හොයාගෙන ඊට පස්සේ අපි පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා. බැලුවාට පස්සේ අපි ඊළඟට මුහුණ දුන්න ප්‍රධාන ප්‍රශ්නේ වුණේ රියල් ස්ටේට් ඒජන්ට්ලා අපිට නිවසක් මිලදී කුලියට ගන්න අවස්ථාව දෙන්නේ. මොකද ඒගොල්ලෝ අහනවා අපේ රැකියාව, අපේ වැටුප, එතකොට අපි රැකියා කරන ස්ථානයේ ඩීටේල්ස්. ඒ කිසි දෙයක් ඉතින් අපි ආපු ගමන් අපිට පාර්ට් ටයිම් ජොබ් එකක්වත් නැහැ ඇප්ලිකේෂන් වල දාන්න. අපි එඩුකේෂන් ලෝන් එකක්ද නැත්නම් අපි මොකක් හරි අපි ලංකාවේ දෙයක් විකුණලා අපි ඔස්ට්‍රේලියානු ගවර්මන්ට් එකට පෙන්නන අපිට ඉගෙන ගන්න මේ මුදල මේ අවුරුදු ගානට අපිට තියනවා කියලා. ඊට පස්සේ අපිට රැකියා නැති හින්දා අපි වෙනම ඒ ස්පොන්සර්ෂිප් ලෙටර්ස්, එතකොට බැංක් ස්ටේට්මන්ට්, ඒ දේවල් ඇටෑච් කරලා වෙනම සඳහන් කළා. මෙහෙමයි අපි ඉන්ටර්නැෂනල් ස්ටුඩෙන්ට්ස්ලා විදියට මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට මේ විදියට අකවුන්ට් එකේ සල්ලි තියනවා, මේ විදියට තියනවා අපේ ඇකමඩේෂන් සඳහා ඉදිරි අවුරුදු දෙක සඳහා. ඊට පස්සේ ඒව ඇටෑච් කරලා අපි ඇප්ලයි කළාට පස්සේ ඊට පස්සේ අපිට රෙන්ට් එකට නිවසක් ගන්න පුළුවන් වුණා. මගේ යාළුවන්ගේ අත්දැකීම් අනුව මම දැකපු දෙයක් තමයි ෂාඩ් ඇකමඩේෂන් වලට යද්දී අපි ඇත්තටම රටට අලුත්. එතකොට අපි දන්නේ නැහැ මේ සිස්ටම් එක. සාමාන්‍ය රියල් ස්ටේට් ඒජන්ට් කෙනෙක් කරහා අපි නිවසක් ගද්දී වුණත් අපිට කියන්නේ මාසික බොන්ඩ් එකක් දෙන්න කියලා. නමුත් ප්‍රධාන වශයෙන් ෂාඩ් ඇකමඩේෂන් වලට යද්දී අපි විශාල වශයෙන් රැවටීමකට ලක් වෙනවා. මොකද මගේ යාළුවෝ ගොඩක් අයගෙන් ඒගොල්ලෝ ඉල්ලනවා මාස 3ක මාස 4ක බොන්ඩ් එකක් දෙන්න එහෙම කියලා. ඉතින් මම හිතනවා ඒක හරි අසාධාරණයි. අන්තර්ජාතික සිසුන් මේ ගැන දැනුවත් වීමක් හරියට නැහැ. මොකද ඒගොල්ලෝ ඔක්කොම මේ රටට අලුත්. ඉතින් විශ්වවිද්‍යාලවලින් මම හිතනවා මීට වඩා දැනුවත් කිරීමක් කරන්න ඕනේ. මොකද ශිෂ්‍යෝ අලුතෙන් ඉන්නේ, එක එක්කෙනාගේ රටේ එක එක පවතින ක්‍රියාවලිය වෙනස්. ඉතින් විශ්වවිද්‍යාලවල ප්‍රධාන වගකීමක් කියලා මම දකිනවා ඒගොල්ලන්ට දැන් රියල් ස්ටේට් හරහා නිවසක් ගන්නවා නම් මොන විදියටද කරන්න පුළුවන් කියලා ළමයිට පැහැදිලි කරලා ඒ අනුව ඒගොල්ලන්ව යොමු කරන්න. අනිත් එක ෂෙයාඩ් ඇකමඩේෂන් වලදී මේ ෂෙයාඩ් ඇකමඩේෂන් වුණත් මම හිතනවා කිසියම් නීතිමය රාමුවකට අනුව ගොඩනැගුණා නම් එතකොට තව ශිෂ්‍යෝ රැවටීමකට ලක් වෙන්නේ නැහැ. මොකද කවුරු හරි එක නියාමනය කරනවා නම් ඒක යම්කිසි වගකීමක් සහිත ආයතනයක් යටතේ හෝ රජය යටතේ හෝ විශ්වවිද්‍යාල යටතේ ලියාපදිංචි වීම හරහා සිදු වෙනවා නම් මම හිතනවා එතකොට ශිෂ්‍යෝ රැවටීමකට ලක් වෙන්නේ නැහැ.
ඉතින් ශිෂ්‍යෙක් හැටියට ඔස්ට්‍රේලියාව තුළ මෙසේ නිවාස කුලියට ගැනීමේදී හෝ කාමරයක් කුලියට ගැනීමේදී ඔබත් විවිධ ඒ අකට යුතුකම් වලට ලක් වෙනවා නම් ඔබට ඒ සඳහා පැමිණිලි කිරීමට ඇති අයිතිය සහ ඒ අවස්ථාවන් මොනවාද කියන කාරණයක් දැන ගැනීම ඉතාම වැදගත්. ඉතින් ඒ සම්බන්ධයෙන් දැන් තොරතුරු ගෙන එනවා මෙල්බර්න් නුවර නීතිඥ ශිරන් ජයමහා මහතා.
දැන් අපේ වික්ටෝරියා වලට අදාළව ගත්තොත් කන්සියුමර් අෆයර්ස් වලට කතා කළොත් ඕනම අවස්ථාවක ඒකට කෝල් කරලා ඒකට මේ තියෙන ඒ පැමිණිල්ල ගැන සඳහන් කරලා ඒකට ඒ අයගෙන් විසඳුමක් ලබා ගන්න පුළුවන්. මොකද අපි ගත්තොත් ඒජන්ට් කෙනෙක් ගත්තොත් ගයක් කුලයට ගන්නකොට ඒ ඒජන්ට්ලව පාලනය කරන්නේ කන්සියුමර් අෆයර්ස් එකෙන්. ඒ වගේ කාමරයකට අදාළ ගත්තොත් ඒත් කන්සියුමර් අෆයර්ස් වලට කෝල් කරලා කම්ප්ලේන් කරන්න ඒ කියන්නේ පැමිණිල්ලක් දාන්න පුළුවන්. එතකොට ඒ පැමිණිල්ල දැම්මහම ඒ අය ඒ අනුව ඒකට පියවර ගන්නවා, ඒ කියන්නේ පරීක්ෂණයක් පවත්වලා අවශ්‍ය. දැන් ඒ වගේම සවුත් මේ කොහෙද නිව සවුත් වේල්ස් ගත්තොත් නිව සවුත් වේල්ස් ෆෙයර් ට්‍රේඩින් එකට කම්ප්ලේන් එකක් දාන්න පුළුවන්. ඒ අයට එතකොට අවශ්‍ය නම් මොනාද නිව සවුත් වේල්ස් සිවිල් ඇන්ඩ් ඇඩ්මිනිස්ට්‍රේටිව් ට්‍රයිබ්‍යුනල් කියලා තියෙනවා, ඒකට පැමිණිල්ලක් ගොනු කරන්න පුළුවන්. ඒ වගේම වික්ටෝරියා ගත්තොත් වික්ටෝරියන් සිවිල් ඇන්ඩ් ඇඩ්මිනිස්ට්‍රේටිව් ට්‍රයිබ්‍යුනල් එකට පැමිණිල්ලක් දාන්න පුළුවන්. මේ ඒ ඒ ඒ ක්ලංට මොන හරි එක්ස්ප්ලොයිටේෂන් එකක් ඒ වගේ එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් මතුවුණොත් ඒ රෙන්ටල් ඇග්‍රීමෙන්ට් එකකට හෝ කාමරය සම්බන්ධව රූමින් හවුසින් රෙසිඩෙන්ෂල් ඇග්‍රීමෙන්ට් සම්බන්ධව මොකද ඒ ට්‍රයිබ්‍යුනල් සාමාන්‍යයෙන් ඒක ඉන්ෆෝමල් කියන්නේ උසාවියක් කියලා කියන්න පුළුවන් නමුත් ඒක බොහෝ දුරට ඉන්ෆෝමල් ලෝයර් කෙනෙක් අවශ්‍යත් නැහැ ඉතින් ඒ වගේ හැම ස්ටේට් එකකටම අදාළව කම්ප්ලේන් එකක් කරන්න පුළුවන් දැන් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ගත්තොත් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වල තියෙන කන්සියුමර් ප්‍රොටෙක්ෂන් ඩිවිෂන් වෙස්ටර්න් ඕස්ට්‍රේලියා ගවර්න්මන්ට් කියලා ඉතින් මේවා සාමාන්‍යයෙන් මම හිතන ඕනම ස්ටුඩන්ට් කෙනෙකුට ලැප්ටොප් එකක් තියෙනවා එහෙම නැත්නම් ලයිබ්‍රරි එකකට වගේ එකකට ගිහලා ෆ්‍රී කම්පියුටර් එකකින් මේවා රිසර්ච් කරන්නත් පුළුවන් සමහරක් අවස්ථාවල මම හිතන්නේ යුනිවර්සිටි එකේ උනත් ඇඩ්වයිස් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා එහෙමත් නැත්නම් ලීගල් ඒඩ් සෙන්ටර් එකකට ගිහිල්ලා මේ සම්බන්ධව ඒකලන්ට ඇඩ්වයිස් ගන්න පුළුවන් ඒ වගේ ඒකලන්ට පියවර ගන්න පුළුවන්
ඔව් එතකොට ශිරන් දැන් මේ ඒගොල්ලෝ සමහර ඇග්‍රිමෙන්ට් එකක් නැතුව ගෙදරකට ගිහිල්ලා හරි ඒ වගේ තත්යකට පත් වුණොත් ඒත් මේ වගේ තැන් වලින් සහනයක් ලබන්න පුළුවන්ද
බොහෝ දුරට මෙහෙමයි මේ බොහෝ දුරට ඇග්‍රිමෙන්ට් එකක් තියෙන්න ඕනේ නමුත් කාමරයක් අපි හිතමු කාමරයක් ගෙදරක අරගෙන කවුරු හරි ඒගොල්ලෝ රෙජිස්ටර් නොකර දැන් මොකද ඒකලෝ ලිස්ට් එකක් තියෙනවා රෙජිස්ටර් කරන්න ඕනේ ඒකලන් රූමින් හවුස් නැත්නම් බෝඩින්ස් වගේ දෙනවා කියලා. එහෙම රූමින් හවුස් එකක් රෙජිස්ටර් නොකර එහෙම ඒකලන්ට නීතිමය වශයෙන් කාමරයක් දෙන්න බෑ. එතකොට ඒ කන්සියුමර් ෆාස් වලට කම්ප්ලේන් කරොත් ඒ අයට විරුද්ධව පියවරක් ගන්න පුළුවන් මේ ඒග්‍රීමෙන්ට් එකක් නොමැතිව ඒ කියන්නේ නීතිමය වශයෙන් ඒගොල්ලන්ට හැකියාවක් නොමැතිකොට එහෙම දෙනවා නම්
එත් එක්කම අන්තර්ජාතික ශිෂ්‍යයන්ගේ තානාපතිවරියක ලෙස නිව් සවුත් වේල්සී යුනිවර්සිටි ඔෆ් නිව් ඉංගලන්ඩ් විශ්වවිද්‍යාලයේ කටයුතු කරන නිරෝෂා රණවකත් මේ ගැටලුව පිළිබඳව ඇගේ අදහස් මේ විදිහට අපිත් සමඟ
දැන් ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලා දැන් ඕස්ට්‍රේලියාවට එනකොට අන්ඩර් ග්‍රැජුවේට් හෝ පෝස්ට් ග්‍රැජුවේට් හෝ මේගලන්ට අවබෝධයක් නැහැ ඒගොල්ලන්ගේ ඇකමඩේෂන් සම්බන්ධයෙන් මොන වගේ පිළිවෙතක් ද අනුගමනය කරන්න ඕනේ කියලා. ඉතින් ස්ටුඩන්ට්ස්ලාට කැම්පස් එක ඇතුළෙම නේ අපි ඉන්න රීජනල් යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට් ඇකමඩේෂන් ඇතුළෙ තියෙනවා ඔන් කැම්පස්. ඊට අමතරව ඊට වඩා අඩු රේට් එකකින් හොයාගන්න ඕන නම් ඒගොල්ලන්ට ඔෆ් කැම්පස් තමයි ඇකමඩේෂන් හොයාගන්න ඕනේ. ඉතින් මෙතෙන්දි ස්ටුඩන්ට් කමියුනිටි එක වශයෙන් දැනට ඉන්න ස්ටුඩන්ට්ස් වශයෙන් අපි ඇත්තටම ඒගොල්ලන්ව ගයිඩ් කරනවා ඒගොල්ලන්ගේ තියෙන ආර්ථික පසුබිමත් එක්කලා මොන වගේ ඇකමඩේෂන් එකකටද යන්න පුළුවන් කියලා. සමහර අය අපිට යොමු කරන්න පුළුවන් ඒගොල්ලෝ ඉන්ඩිවිජුවල් අය නම් ෆැමිලි නැත්නම් ෂෙයාඩ් ඇකමඩේෂන් සඳහා බොහෝ වෙලාවට ඔෆ් කැම්පස් එකේ අපාර්ට්මන්ට්ස් අරගෙන ස්ටුඩන්ට්ස්ලා කීප දෙනෙක් ෂෙයා කරගෙන ඉන්නවා. අපි දැනට ඉන්න ස්ටුඩන්ට් කමියුනිටි එක ගොඩක් සපෝට් කරනවා මේ ඒගොල්ලන්ගේ ආර්ථික මට්ටමට සරිලන ඇකමඩේෂන් කොහොමද හොයාගන්නේ කොහොමද ෂෙයා කරන්නේ ඒ ෂෙයා කරන්න අනිත් අය ගොඩක්ලාට ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලන්ට ෂෙයා කරන්න පුළුවන් ඇකමඩේෂන් තව කෙනෙක් එක කියලා. ඒකට ඒ දේවල් හොයාගන්න අපි ස්ටුඩන්ට් කමියුනිටි එක වශයෙන් අලුතෙන් එන ස්ටුඩන්ට්ස්ලාට සපෝට් කරනවා.
ඉතින් මේ ගැටලුව පිළිබඳ විවිධ පැතිකඩ ඔස්සේ නීතිමය රාමුව සම්බන්ධයෙන් ආදී විවිධ පාර්ශවයන්ගේ තොරතුරු අපි ඔබට ගෙනාව විනිවිදුතුලින්. දැන් ඇත්තටම මේ ගැටලුව සඳහා විශ්වවිද්‍යාලවලටත් යම් කිසි වගකීමක් තිබෙනවා. ඉතින් මේ කෙසේ සිදුවිය යුතුද කියන කාරණය සම්බන්ධයෙන් අවසාන වශයෙන් අපිත් සමග අදහස් දක්වනවා ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂක බුද්ධික ගමගේ.
මා විශ්වාස කරන විදිහට විශ්වවිද්‍යාල සතුව විශාල වගකීමක් තියෙනවා මේ ජාත්‍යන්තර සිසුන්. මොකද ඔවුන් ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර සිසුන්ව තමයි ඇට්‍රැක් කරගන්නේ තමන්ගේ විශ්වවිද්‍යාලවලට. නමුත් මේ අධික ජාත්‍යන්තර සිසුන්ගේ ආගමනයත් සමගම විශ්වවිද්‍යාල වල තිබෙන කැපැසිටි එහෙම නැත්නම් ඔවුන්ගේ තියෙන ප්‍රමාණය සීමා වෙලා තිබෙනවා මේ සියලුම සාධකවලට පිළිතුරු ලබා දීමට. නමුත් මා විශ්වාස කරන විදිහට සෑම විශ්වවිද්‍යාලයක් තුළම මේ සඳහා විවිධාකාර අන්දමින් පියවරයන් ගනිමින් පවතිනවා සහ පීවර සමහර සාධකයන් අපිට දකින්න ලැබෙන විශ්වවිද්‍යාලයන් තුල ඔවුන් සතුව කවුන්සලින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. එහෙම නැත්නම් ස්ටුඩන්ට් සෙන්ටර්ස් ශිෂ්‍යයින්ට ගිහිල්ලා තමන්ගේ ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. ඒ වගේම පළවෙනි සති දෙක ඇතුළත අපි දන්නවා ඔරියන්ටේෂන් වීක් එකේදී නම්බීකරණ කාලය තුළ තාමත් බොහෝ වශයෙන් ඔවුන් දැනුවත් කරනවා තමන්ගේ නේවාසිකාගාර එහෙම නැත්නම් නේවාසික පහසුකම් සපයා ගැනීමේදී සැලකිය යුතු කාරණා පිළිබඳව. නමුත් අවාසනාවකට විශ්වවිද්‍යාල සතුව ඔවුන්ගේම නේවාසිකාගාර පහසුකම් සියලු දෙනාටම ප්‍රමාණවත් පරිදි ඇත්තේ නැහැ. මේක එක කාරණාවක් මම හිතන්නේ. ඔස්ට්‍රේලියාව තුළ ප්‍රධානම ආදායම් උපදවන තුන්වෙනි ආදායම් උපදවන ක්ෂේත්‍රයේ වශයෙන් අධ්‍යාපනය ජාත්‍යන්තර සිතුම් පැමිණීම අපි දන්නවා දකින්න පුළුවන්. ඒ නිසා අපි හිතන් අපිට මීට වඩා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එහෙම නැත්නම් යටිතල පහසුකම් වර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. සහ නීති සහ රෙගුලාසි ගත්තහම ජාත්‍යන්තර සිසුන් සඳහාම වෙන්වුණු නීති සහ රෙගුලාසි අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේක බොහොම කොම්ප්ලිකේටඩ් නීති සහ රෙගුලාසි මාලාවක් තිබෙන්නේ ඒක. ඉතින් මේ නිසා මේ නීති සහ රෙගුලාසි වල යම් වෙනස්කමක් කිරීමේ අවශ්‍යතාවය දැන් ඇති වී තිබෙනවා. මොකද ජාත්‍යන්තර සිසුන්ට ඒ තියෙන සියලුම අංග සම්පූර්ණ කිරීමේ හැකියාවක් නැහැ. තමන් විසින්ම නිවසක් කුලියට ගන්නවා නම් ජාත්‍යන්තර සිසුන් මේ මුහුණ දෙන ප්‍රශ්නයන් වලට ඔවුන්ට හඬක් නැගීමේ අවශ්‍යතාවයක් එහෙම නැත්නම් හඬක් නැගීම සඳහා ඔවුන්ට උපකාර කළ හැකි අවස්ථාවන් මොනවද තියෙන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි මීට වඩා අවධාරණය යොමු කළ යුතු වෙනවා. සමහර වෙලාවට තමන්ගේ නේවාසික එහෙම නැත්නම් කුලි නිවාසයේ තියෙන රෙන්ටල් ඇග්‍රීමෙන්ට් එක එහෙම නැත්නම් ඒජන්ට් සමග මොනවා හරි අපිට කොම්ප්‍රොමයිස් කරගන්න තිබෙනවා නම් අපිට අපේ අවශ්‍යතාවයන් සහ ඔවුන් අපිට ලබා දෙන උපදෙස් අනුව ඒ දේවල් ගැලපෙන්නේ නැති වෙලාවක මේ විශ්වවිද්‍යාල තුල පවතින මේ උපදේශන සේවාවන් සහ මේ ආයතනවල ප්‍රායෝගිකත්වයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. මොකද අපි දන්නවා ඔවුන්ට උපදෙස් දෙන්න පුළුවන්. ඔවුන් නමුත් ඔවුන්ට ඒ සඳහා ඉන්වෝල්ව් වෙන්න එහෙම නැත්නම් මෙදිහත් වීමට තිබෙන නීතිමය පදනම ඉතාමත් අවම මට්ටමින් තිබෙන්නේ.
ඉතින් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත අන්තර්ජාතික සිසුන් ටිත වැදගත් වෙන කාරණයක් සම්බන්ධයෙන් අද අපි කතා බහ කළේ විනිවිද තුළින් SBS සිංහල වැඩසටහනේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අපිත් සමග කතා බහට එක් වූ ඒ අන්තර්ජාතික සිසුන්ටත්, ඒ වගේම නීතිඥ ශිරංජය මහා සහ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ බුද්ධික ගමගේ මහතාටත්. එහෙමනම් අද විනිවිද තුළින් අපි සමගන්නවා නැවතත් ලබන මාසයේත් අවසාන අංගරුවාදා විනිවිද සමාජ කතිකාව තුළින් එක්වෙමු.
ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.